Garu Dalas Alaperu Metuma
Garu Katanakatumani Mage Audiligamitrek Vagemurti Sagek Lahitapu Karwan the Parnavitana Sahodara Mantumagem Passe Katagranda Labima Mivade Aitihasikawa Bagya Kudrasalakano Visheshim Garu Katanakatumani Adape සාකච්ඡාවට භාජන වෙලා තියෙන අමාත්‍යංශ දෙක නෙමෙයි අමාත්‍යංශ රාශියක් තියෙනවා ගත්තොත් ලංකාවේ අයවැය විවාදයට අදාළ නව පූර්වාදර්ශයක් දීපු අමාත්‍යංශ දෙකක් මම මේක අඳුන්වන්නේ වැරදි පූර්වාදර්ශයක් කියලා රණවිජයවර්ධන අමතුමාට එහෙම අපහාසයක් අගෞරවයක් කරන්න නෙමෙයි මේ අමාත්‍යංශ දෙක නිර්මාණය වෙන්නේ අයවැය සභාවට ඉදිරිපත් කිරීමෙන් පස්සේ මගේ පාර්ලිමේන්තු ජීවිතයේ කවමදාකවත් අයවැය ලේඛනය විවාද කරන අවස්ථාවකදී අමාත්‍යංශවල වෙනස්කම් සිද්ධ වෙලා නැහැ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රිෂාඩ් බදුදීන් ගරු ඇමතුමාට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය පවරනවා ඒ පවරන්නේ තම්පය 72කට කලින් යමාත්‍යංශ පිළිබඳ විවාදය මේ සාකච්ඡාවේ සිද්ධ වෙන්නේ මීට දවස් 6කට කලින් ඒ නිසා තමයි මම මේක කියන්නේ වැරදි පූර්වාදර්ශයක් කියලා ගරු කතානායකතුමනි ඒ වුණත් මම පළමුවෙන්ම ඒ ඇමතිතුමන්ලා දෙපළට සුබ පතනවා මේ අවස්ථාවේ ජනමාධ්‍ය Cabinet Domana Amatituma, Mitra, Ruan Vijayawardhana and Metuma Sabavino, Anit Vishera Dala, Amati Varia, Sabavatula Nahem, Mage Mitra, Nyoja Amatituma, Sabavatula, Inno, Mage Matra, Mitra.
Order please, may I start with the Nyoja Katana Katuma, Mula send the family.
Garu Niyojya Kathanayakathumani Mama Sadahan Karame Hitiye Me Ayavaya Vivadaya Atharamagadi Wenna Varadi Purvadarshayan Sambandhayen Dan Vruttipunu Amathyanshaya Buddhika Patra Nama Niyojya Amathyanthumani Labunama Api Me Vivadaya Me Sabhavithula Karala Thiyenawa Dan Me Cabinet Mandalaye Inna වඩාත්ම වාසනාවන්ත ඇමතුමා කිරියල් ඇමතුමා නම් මේ සභාවෙත් සාකච්ඡා කරා වෙන් වෙච්ච මුදල් ප්‍රමාණයත් ආයතන දිහා බැලුවම අවාසනාවන්තම ඇමතිවරයා බවට පත් වෙලා තියෙනවා අපිට අගෞරව කරන්න නෙමෙයි කවුද වාසනාවන්තම ඇමතුමා බුද්ධික පතරණ ඇමතුමාගේ ඇමතුමා රිචාඩ් පතරණ රිචාඩ් බදුර්දීන් ඇමතුමා තමයි මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න වාසනාවන්තම ඇමතුමා ප්‍රධාන අමාත්‍යංශ පහක් කරු කතානායකතුමනි ප්‍රධාන අමාත්‍යංශ පහක් අමාත්‍ය ධූරාවලියේ නාමලේඛනයේ දීර්ඝතම අමාත්‍යංශය දැන් රිචඩ් බද්වින් මැතිතුමාගේ ඒ කියන්නේ අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් වැඩියෙන්ම විශ්වාසය තබපු කිරියල් මැතිතුමාටත් වඩා විශ්වාසය තබපු ඇමතිවරයා විදියට තමයි එතුමා අපි කියවගන්නේ ඒ විශ්වාසය කොයිතරම් ප්‍රබලද කියනම නම් ඔහුගේ සති දෙකේ මගේ මිත්‍ර බදුර්දීන් ඇමතුමා සම්බන්ධයෙන් බරපතල සමාජ විවේචනයක් ගොඩනැගුණා. ඔහු එක ප්‍රතික්ෂේප කරා. ඒක වෙනම කාරණාවක්. බරපතල සමාජ හරිත වනයන් විනාශ කිරීම සම්බන්ධයෙන්. දැන් ඔහු පිළිබඳ තියෙන විශ්වාසය කොයිතරම් උසතැනක උච්ච ස්ථානයක තියෙනද කියලා කියනවා නම් ලංකාවේ තිබිච්ච එකම හරිත සරසවිය NSBM එකම ග්‍රීන් යුනිවර්සිටි එකක් ඒකත් එතුමාට බාර දෙනවා. එතුමා පිළිබඳ විශ්වාසය ප්‍රකාශ කරන විදියක් ඒක. මම එතුමාට අර චෝදනාව කරනවා නෙමෙයි. එවැනි චෝදනාවක් ආරෝපණය වෙලා තියෙන වෙලාවක රාජ්‍ය නායකත්වය ආණ්ඩුවේ නායකත්වය එතුමාට විශ්වාසයේ සහතිකයක් දිගු කරනවා. ලෝකෙ මොනවා කිව්වත් අපි උඹව විශ්වාස කරනවා කියලා. යතින් රිෂාඩ් බදුදීන් මැතිතුමා වාසනාවන්තයි. වාසනාවන්තයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන් ඉල්ලීමක් මේ විවාදයට අදාළ නැහැ. ඒක නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්න නිසා අපි මේ සභාවේදී ඔප්පු කළ පෙන්වන නියෝජ්‍ය අමාත්‍යතුමනි වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අදාළව ආයතනවල තිබිච්ච කඩාවැටීම. කිසිම ආයතනයක නිත්‍යා සමාවෙන්න ඒ පරණතරමැතුමා එදා හිටියා සභාවේ වෘතිපුණු අමාත්‍යංශයේ එකම ආයතනකටවත් මම එදා සභාව තුළ පැහැදිලි කරා කිසිම ඉලක්කයක් දීලා තිබුණේ නැහැ පරණතරමැතුමනි. 2019 ඉලක්කය මුදල් වෙන් කරන්න අවසර ඉල්ලන සභාවෙන් එකම අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් ඉලක්කගත වැඩසටහනක් සභාව මත නොතිබපු කිසිම ආයතනයක. ඒ වගේම ඒ ආයතනවල ශිෂ්‍ය සංඛ්‍යාවන්වල බිඳ වැටීම මැනවින් ප්‍රදර්ශනය වුණා. එසා ඒ ආයතන පද්ධතියේ පරණතන මැතුමා වගේ එකඟ වේවි සුරක්ෂිතව නිරෝගීව උපද්‍රවයක් නැතුව තියෙන්නේ NSBM ආයතනය. එසා NSBM ආයතනය පිළිබඳ මේ රටේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. පරණතන මැතුමා දන්නවා එතුමා මගෙත් එක්ක එකට අපි එක කණ්ඩායමක් විතර ඉඳගෙන මොනතරම් කැපකිරීමක් කරලද මේ හරිත සරසවිය ගොඩනගාගත්තේ. එසා ඒක රැකගැනීමේ වගකීම නව අමාත්‍යවරයා යටතේ මම විශ්වාස කරනවා පරණවිතාන මැතුමා පෞද්ගලික ඒ වගකීම් භාර ගනිමි කියලා. අනේ රිචාඩ් බද්දුන් මැතුමාගෙන් මට කියන්න තියෙන අනේ පින් සිද්ධ වේ ඇමතුමනි අපේ හරිත සරසවිය ආරක්ෂා කරලා දෙන්න කියන එක. එතනින් එහාට ගියාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අමාත්‍යංශ දිහා බලනකොට අද සාකච්ඡාවට භාජනය වෙලා තියෙන ආයතන දිහා බලනකොට මේ ආණ්ඩුවේ විද්‍යාත්මක පදනම ෘචිය එමෙතන් පිළිවෙල වැදගත්කම පිළිබඳ දර්ශක කීපයක් මතුවෙනවා. පොදුවේ දර්ශක කීපයක් මතුවෙනවා. දැන් වෘත්තීය පුහුණු අමාත්‍යංශයට ගත්තොත් 2015 ජනවාරි 9 පස්සේ අද රිචාඩ් බදුදින් ඇමතුමා 6 ඇමතුමා අවුරුදු 4ට ඇමතිවරු 4යි. 4ට ඇමතිවරු 4යි. රුවන් විජයවර්ධන මැතිතුමනි ගුවන් විදුලි සංස්ථාව ගත්තොත් ගුවන් සංස්ථාව මේ අවුරුදු 4ට සභාපතිවරු 5යි. සභාපතිවරු 5යි. ඒ වගේමයි ITN එක ගත්තත් ITN එකේ තත්ත්වෙත් ඒකයි. අවුරුදු 4ට සභාපතිවරු 5යි. මොකද්ද මේ දර්ශකය? මොකද මේ මනින්නේ? මොකද මේකෙන් පේන්නේ? ඔබේ ෘචිය පිළිබඳ දර්ශකයක් නෙමෙයිද මේක? ඔබේ උවමනාවේ පෙළගැස්ම පිළිබඳ දර්ශකයක් නෙමෙයිද මේ පේන්නේ? අපි ගරු ඇමතුමනි එක කියවගන්නේ එහෙමයි. එක කියවගන්නේ එහෙමයි. මම ඉදත් පැහැදිලි කරලා දුන්නා තවම ෘතිබුණ අධිකාරිය වගේ ආයතන වලට සභා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කළා නෑ. අධ්‍යක්ෂ මණ්ඩලය පත් කළා නෑ. තීන්දුව ගන්න බැරුව ඉන්නවා. මේ මාස 4ෙම මේ කාලේ පුරාවට ඒක උදාහරණයක් විතරයි. එනිසා මම දරු නියෝජ්‍ය කතානායකතුමා මගේ අවධානයට යොමු කරන්න කැමතියි මේ ආණ්ඩුවේ ෘචිය ඕනෑකම වැදගත්කම පිළිබඳ දර්ශකේ. මේ අද සාකච්ඡාවට භාජනය වෙලා තියෙන අමාත්‍යංශ 4. එතනින් අපි මම කැමති ගමන් කරන්න මාධ්‍ය විශේෂ සම්බන්ධයෙන් වෘත්තීය මාධ්‍යවේදියෙක් විදියට මේ රටේ විශේෂයෙන්ම මරණයේ සෙවණැල්ලෙන් මේ රට වසාගත්තු මොහොතක එදා පරණවිතානල අපි පෑන අතට ගත්තේ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මරණයේ සෙවණැල්ලෙන් රට වසාගත්තු වෙලාවක. ඒකේ උස් පහත් වීම රාශියක් තියෙනවා. මේ විවාදය පුරා අපි හැමදාම දකිනවා ඝාතනයට ලක්වෙච්ච මාධ්‍යවේදීන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් වෙනවා. එතනින් එහාට මේ විවාදය ගමන් කරේ නැහැ බොහෝ අවුරුදු වලදී. දෙපැල්ල දෙපැත්ත ඇඟිල්ල දික් කර ගන්නවා. අරයා මැරුවේ උඹලා, මෙයා මැරුවේ උඹලා. ඇඟිල්ල දික් කර ගන්නවා. ඒක නෙමෙයි ජනමාධ්‍ය කියලා කියන්නේ. ජනමාධ්‍ය විශ්ය අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක ගරු ඇමතුමනි, මං හිතන ඔබතුමා ඔබතුමාගේ කතාවේදී පැහැදිලි කරાવી. ඒ වගේම මං යෝජනා කරනවා පොදු ජනමාධ්‍ය, පොදු ජනමාධ්‍ය පිළිබඳව, ඒකට පබ්ලික් බ්‍රෝඩ්කාස්ටිං පිළිබඳව මොකක්ද ඔබතුමාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? රටේ ආර්ථික ප්‍රතිපත්තිය මද ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨට ඔබතුමාලා ආදේශ කළා තියෙන්නේ. ඒක අපි පිළිතුරක් බලාපොරොත්තු වෙන කාරණාවක් ගරු ඇමතුමනි. ඇයි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ? ජනමාධ්‍ය ප්‍රතිපත්තියත් රටේ පොදු මහජන ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිපත්තිය වගේ නිදල්ලේ යන්න ඇරලද ඔබතුමාගේ පූර්වගාමියා දරු මංගල සමර ඇමතුමා විවෘතව මේ පිළිබඳ රටට තමන්ගේ අදහස ප්‍රකාශ කරා. ආණ්ඩුවේ අනිත් ක්‍රියාකාරකම් දිහා බැලුවමත් අපට හිතෙන්නේ ආර්ථික ප්‍රතිපත්තින් වගේම මේ රාජ්‍යයේ වපසරිය ඇතුළට, මේ ආයතන වල වපසරිය ඇතුළට රාජ්‍යයේ මැදිහත් වීම අවශ්‍ය නැහැ කියලා ඔබතුමාලා කල්පනා කරනවද? මම ප්‍රශ්නය අහන්නේ රාජ්‍ය සමස්ත ප්‍රතිපත්ති වගේම රාජ්‍ය ජනමාධ්‍ය ආයතන වලට අත්වෙච්ච ඉරණම දිහා බැලුවම මේ පෞගේ කාල සීමා යාවට මම ඔබතුමාට ඇඟිල්ල දික් කරන්නේ නැහැ ගරු ඇමතුමනි. ඔබතුමා, මම ආරම්භයේදී කියන්නට ඕන එකක්, මේ රටේ කීර්තිමත් මුද්‍රිත මාධ්‍ය හිමි පවුලක සමාජිකයෙක්. ඔබතුමාගේ පියා රජිත් විජේවර්ධන මැතිතුමා අපේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වෙච්ච, ගෞරවයට පාත්‍ර වෙච්ච මාධ්‍ය හිමිකරුවෙක්. මම දන්නවා පුද්ගලිකව මම දන්නවා ඒ මාධ්‍ය ආයතන ඇතුලේ එතුමා දුරකථනයෙන් හෙඩ්ලයින් එක වෙනස් කරන පාලකයෙක්, අයිතිකරුවෙක් නොවන බව. ශ්‍රී රණසිංහ මහත්තයට අවශ්‍ය විදියට, දොඹගහවත්ත මහත්තයට අවශ්‍ය විදියට, සිංහ රත්නතුංග මහත්තයට අවශ්‍ය විදියට, එහෙම නැත්නම් අබේවර්ධන මහත්තයට අවශ්‍ය විදියට ඒ ආයතන නිදහසේ කරගෙන යන්න එතුමා ඉඩ දීලා තියෙනවා. ඒකට අපේ ගෞරවය තියෙනවා. ඔබතුමාගේ දේශපාලන මතවාදයත් එක්ක එකඟ නොවුනත්, ඔබතුමාත් එක්ක එකඟ නොවුනත් ඒ පියාට සහ ඔහුගේ මාධ්‍ය භාවිතාවට තියෙන ගෞරවය අපෙන් ඈත් වෙන්නේ නැහැ. සමහර වෙලාවකට මට හිතෙනවා මේක රුවන් විජේවර්ධන මැතිතුමා අනාගතයක් තියෙන තරුණ නායකයෙක් විදියට මේක ඔබට දීපු පාර්සල් බෝම්බයක්ද කියලා වෙලාවට මට හිතෙනවා. බොහොම අවංකව මේ ආයතනවල තත්ත්වය දිහා විග්‍රහ කරලා බලනකොට, ඒ ආයතන වැටිච්ච අමාරු දිහා බලනකොට, ඒ කීර්තිමත් පවුලේ එකම දේශපාලන පුරුක විදිහට මේ මොහොතේ තමනාසේ අපහසුතාවයටපත් කරන්නද මේක වෙලා තියෙන්නේ කියලා මගේ සැකයක් විතරයි, චෝදනාවක් නෙමෙයි. මම එතෙන්ට එන්නම් නැවත වතාවක් මගේ කතාවේ අවසාන භාගයේදී. අයි මම මෙහෙම කියන්නේ, දැන් මේ රාජ්‍ය මාධ්‍ය සියල්ලම, ජාතික රූපවාහිනිය, ITN එක, ගුවන්විදුලි සංස්ථාව, ලේකම් ආයතන, මේ ආයතන සියල්ලම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතිහාසයේ බරපතල මුල්‍ය අර්බුදයටත්, බරපතලම මුල්‍ය අර්බුදයටත්, එවැගේම බරපතලම පිරිහීමටත්, ඒක ආදායමින් බැලුවත්, රේටින්ග්ස් වලින් බැලුවත් මේ රාජ්‍ය මාධ්‍ය ආයතන හතරම අද ඉතාම අනතුරුදායක තත්ත්වයක තියෙන්නේ. දැන් අපි ITN එක ගත්තොත්, අපිට දා ඇඟිල්ල දික් කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිමාගේ ආණ්ඩුවට ඉතිහාසයේ නරකම ආණ්ඩුව කියලා. නරකම ආණ්ඩුව කියලා කිව්වා. අපි මේ ඉතිහාසයේ නරකම ආණ්ඩුවේදී තමයි ITN ආයතනයේ ඉහළම ආදායම වාර්තා වෙන්නේ. මේ ඉතිහාසයේ නරකම ආණ්ඩුවේදී තමයි ITN ආයතනයේ රේටින්ග්ස් උඩටම එන්නේ. 2014 රේටින්ග්ස් වලින් අංක 1 මාකට් ෂෙයාර් එකේ 18.5 මට මතක විදියට මාකට් ෂෙයාර් එකේ ITN එක භුක්ති විඳ තනියම 2014 දී අද එක 5.2කට පමණ ලඝු වෙලා තියෙනවා. අවපාතර ලක් වෙලා තියෙනවා. ආදායමත් එහෙමයි. එතකොට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නරකම කියලා කියන ආණ්ඩුවේ ඉහළම ආදායම සහ ඉහළම ජනප්‍රියත්වය හිමි කරගත්තු ඒ මාධ්‍ය ආයතනය කොහොමද ශ්‍රී ලංකාවේ හොඳම කියලා කියන ආණ්ඩුවේ ජනප්‍රියත්වයේ පතුලත ගන්නේ? එමෙතන් මුල්්‍ය අර්බුදේ උත්සන්නම තැනට ඇවිල්ලා තියෙන්නේ. මේක ප්‍රශ්නයක්. දැන් අපි වෙනම කතා කරොත් ITN ආයතනය ගැන LMRB වාර්තාවල අනුව ස්ථානය 6 වෙනි ස්ථානට ඇවිල්ලා තියෙන්නේ සිරස LMRB එකෙන් අයින් වෙච්ච නිසා. නැත 8 වෙනි තැන තිබුණේ. ශක්තිසා සිරස අයින් වෙච්ච නිසා. ITN මාධ්‍ය ජාලයේ ශුද්ධ ලාභය 2014 මිලියන 433යි. හැබැයි හෙටුම්පත් කරපු ශුද්ධ අලාභය 2018 මිලියන 476යි. ඔබතුමා දන්නවා. ඔබතුමා දන්නවා ඒක. ඒ වගේම දේශපාලන ඇඟිලි ගැහිම් නිසා සේවක 13 දෙනෙක් ඉවත් කරා. අධිකර ජනාධිපතිට මැදිහත් වෙන සිද්ධ වුණා. පාලන අධිකාරියේ ඉන්න මෙතන ඇති ඒ වගකීමක් සහිත නිලධාරී මහත්වරු නොවනලා 13 දෙනෙක් මේ කඩාවැටීමට එරෙහිව කඳවුරු මැද්දම 13 දෙනෙක් ඉවත් කරා. ඔව් ජනාධිපතිගේ තෙරපීම නිසා සේවකයන්ගේ එකමුතුකම නිසා දේශපාලන කඳුලට බෙදෙන්නේ නැතුව මම උතෝන මේ පරිණුත් එක පෞද්ගලිකව කියලා තියෙනවා. ඒ තත්වයෙන් අද මිදිලා තියෙනවා. ස්ථාවර තැන්පතුවේ ඉවත් කරගෙන තියෙන මුදල් විතරක් මිලියන 677ක්. මම වැරදි නම් ඔබතුමා මාව නිවැරදි කරන්න. ඉවත් කරගෙන තියෙන ස්ථාවර තැන්පතුවේ මුදල් ප්‍රමාණය විතර. කොහොමද මෙහෙම වෙන්නේ? ගරු ඇමතුමනි, ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, සේවකයන්ට ලබා දුන් කාර්ය සාධක දිරිදීමනාව රුපියල් 60 බඳක් හැමදාම දුන්නා. ඒක රුපියල් 30,000ට අඩු වෙලා තියෙනවා. 30,000ට අඩු වෙලා තියෙනවා. ඉතින් මම ඔබතුමන් ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ මේ ආයතනය ගැන පෞද්ගලිකව ඔබතුමා. මොකද මේ සේවකයෝ ඔබතුමා විශ්වාස කර බව මට පෞද්ගලිකව පවසලා තියෙනවා. ඔබතුමා පළවෙනි සංචාරයට යනකොට ITN ආයතනයේ විනාඩි 30ක් තුලදී එතෙක් ප්‍රදර්ශනය කරපු සියලුම පෝස්ටර්ස් සියක සිළු දනාම එකතු වෙලා ඉවත් කරා. ඒ ඔබට ගෞරවයක් විදියට. ඔබට විශ්වාසයේ සුරත දිගු කරා. මම හිතනවා ඔබතුමා ඒ සුරත ඔබේ සුරත ඒ සුරතට ඔබ දිගු කරාවේ ඔබේ සුරත කියලා. ඒ වගේම ගත්තොත් අනිත් ආයතන ගත්තත් මට කාලය තුල විශාල අවකාශයක් නැහැ. ජාතික රූපවාහිනිය ගන්න. ජාතික රූපවාහිනිය තත්ත්වය මම වැරදි නම් නිවැරදි කරන්න. දැන් දුවන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ODI එකකින්. ODI එකකින්. අවුරුදු 37ක් පැරණි මේ ජාතික ආයතනයේ පළවෙනි වතාවට මම දන්නේ ඊයේ වැටුප 24 වෙනිදාද කොහෙද වැටුප තියෙන්නේ? එවල තිබ්බද කියලා. හැබැයි ඊයේ එව්වේ නැත්තම් 24 වෙනිදා වැටුප ගන්න හම්බ වෙන්නේ නැහැ. එතරම් අර්බුදයක් තියෙනවා. එතරම් අර්බුදයක් තියෙනවා. මම දන්න තරමේ මිලියන 200ක් පමණ ලංකා බැංකුවෙන් ඕඩියක් අරගෙන තියෙනවා. කොහොමද මේ ආර්ථික කඩාගෙන වැටෙන්නේ? ඒ විතරක් නෙමෙයි අවුරුදු 38ක් පැරණි ඉතිහාසයේ පළවෙනි වතාවට අද දක්වා ටෙක්ස්ටයිල් ලෝන් එක දීලා නැහැ. ඒ බුන්නත් භාවයේ සහතික කඩා වැටීමේ සහතික. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආයතන ඇතුලේ සේවක දඩේම ඉතාම බරපතල තත්ත්වයකට ගිහිලා තියෙනවා. දැන් ඔක්තෝබර් 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දේශපාලන තීන්දුවක් ගත්තම ඊට එරෙහිවීම සඳහා කිසියම් දේශපාලඥ පිරිසක් කටයුතු කරාම ඒ ඉහෙලින්ම ලැබිච්ච නියෝග අනුව වෘත්ති සමිතිවල නිලධාරීන් කටයුතු කරා. අද වෙනකොට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සුමේධ අතුලසිරි, ශාලික පෙරේරා නිෂ්පාදක මේ අය වැඩ තහනම් කළා. අර්බුදයක් ඇතිවෙච්ච වෙලාවක අර මොවින් ශිල් ආචාර්යතුමා අඩංගුටිච්ච වෙලාවේ ලැජ්ජා සහගත දිනේ ඒ සේවක කරේ මේකමයි. ඒ සේවක කරේ මේකමයි. එම්සාරක ඕෆ් කරා. ඒරණ කිසිම දෙයක් කරලන්නේ නැහැ. ඔය ආයතනය බේර ගැනීම සඳහා රටේ ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ තීන්දුව ගත්තා. අද උන් වැඩතහනමට ලක් කළා. විදාක නිලධාරීන්ගේ සංගමයේ ලේකම්රේ චන්ද්‍ර සෙනෙවිරත් උද්ඝෝෂණයක් කරාම මේ තියෙන කඩාවැටීමට එරෙහිව උද්ඝෝෂණයක් කරාම ඔහු අර වැඩතහනමට ලක් වෙලා. මේ ආකාරයෙන් දැන් ඔබතුම බලන්න විගණකාධිපති ප්‍රතිවාර්තාව. විගණකාධිපති වාර්තාව අලවි අධ්‍යක්ෂකවරයාගේ පත්වීම සම්බන්ධයෙන් මුළු මනින්ම විගණකාධිපතිවරයා කියනවා කෝප් කමිටුවට මේක නීති විරෝධී. මොකද අධ්‍යාපන සුසුකම් පරීක්ෂාවට ලක් කරන්න කියලා කියනවා. මට පුද්ගලික කාරණාවක් නෙමෙයි. මම පුද්ගලික කවදාක් නමක් කියලා එහෙම අපහාසයක් කරන්නේ නැහැ. හැබැයි විගණකාධිපතිතුමායි වාර්තාවේ කෝප් කමිටු වාර්තාවේ මේක කියනවා. එනිසා මේ පිළිබඳව ඒ වගේම ආයතනට අදාළ නිලධාරීන් සම්බන්ධකම් සහිත තෙලිනාට්‍ය ලබා ගැනීම. අර පරණතන මැතුමා මිට පෙරින් ඒ ගැන කිව්වා. කසිකබල් කියලා කියන මුද්‍රාව සහිත කියලා එතුමා කිව්වේ. මම ඊටත් වඩා භාෂාවේ සුදුසු වචනයක් හොයනවා එකට යොදන්න. නිලධාරීන් බෙදහත් වීමේ ඔවුන් සම්බන්ධකම් පවත්වන ඔවුන්ගේ පවුල්වල සමාජීය සම්බන්ධකම් පවත්වන දේවල් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒක ලේකම් උසාවියේ ගත්තා. 2017න් පස්සේ ඔබ දන්නවා VRS එකක් පවත්වලා සේවකයෝ අතිරික්තයක් අයින් කරා. 214 දෙනෙක් මම සභාගත කරනවා, හන්සල් ගත කරනවා. ඒ ලේඛනය 214 දෙනාගේ ලේඛනය බඳවගත්තු. ඒ වගේම දේශපාලන වමනාවෙන් මුද්‍රණය කරන පුවත්පත්. අපි ගත්තෝ රස පුවත්පත. ඔබතුම මට සභාවේදී කියන්න අද කියන්න එපා. ඒකේ සර්කියුලේෂන් එක කීයද කියලා. අපි ළඟ තියෙන සංඛ්‍යා ලේඛන. ලංකාවේ අඩුම බෙදාහැරීම සහිත පුවත්පත් බලපත් කළා. නමුත් ආයතන මුදල් රාශියක් එකට කැප කළා තියෙනවා දේශපාලන වමනාවන් වෙනුවෙන්. ඒ වෘත්තීය සමිති දඩයම් කිරීම අඛණ්ඩව මේ හැම ආයතනෙම කරනවා. ගුවන්විදුලි සංස්ථාව ගත්තත් ගරු නියෝජක කතානායකතුමනි, නීත්‍යානුකූල නොවන පත්වීම 74කට විරුද්ධව දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ගිල්ල තියෙනවා. 25 වෙනි නඩුව තියෙනවා 74කට විරුද්ධව. ඒ වගේම නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂක විදියට දරු ඇමතිතුමනි පත් කළා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙක්. මම එතුමාගේ නම විතරක් කියන්නම්, සුජීව සම්පත් මහත්මයා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
මට තව විනාඩි කීපයක් දෙන්නම් කියලා අපි
කාගෙන්ද මොකෝයි මන්ත්‍රීවරයාගෙන්ද කාලය අඩු වෙන්නේ කරු මන්ත්‍රීවරයා.
සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාගේ කප්පෙ
ලබන.
ඒ නිසා ගරු
සිසිර ජයකොඩි
ඇමතිතුමනි කරුණාකරලා මේ දියා බලන්න, මේ කතා කරන මොහොතෙත් ජේසුස් සංවිධානයට අදාළ 37 දෙනෙක්ට ප්‍රොමෝෂන් දීම සඳහා කටයුතු කරගෙන යනවා. මම මෙතනින් කාලය පිළිබඳ කාරණාවෙදී වේගෙන් මාරු වෙන උත්සාහ කරනවා. වෙනත් මාතෘකාවට විශේෂයෙන් අපේ කරුණාර්ථ පරිණතන මැතිතුමක් වා සමාජ
ඕර ප්ලීස් කරු මන්ත්‍රීතුමා, සිසිර ජයකුඩි මන්ත්‍රීතුමා අද කතා කතික ලේඛනේ නැහැ.
කවුද? නිරෝෂන් මන්ත්‍රීතුමායි.
හරි.
නිරෝෂන් ප්‍රේමරත් මන්ත්‍රීතුමා. කවුද ඉන්නේ? දරු නියෝජක කතානායකතුමනි, සමාජ මාධ්‍ය පිළිබඳව ඔබතුම සඳහන් කරා. මේක අපිට බැහැර වෙන්න බෑ ගරු පරණවිතන මැතිතුමනි. සමාජ මාධ්‍ය වහලා, සමාජ මාධ්‍ය අකුලලා පුළුවන්ද මේ අර්බුදයට මුහුණ දෙන්න? නෑ නෑ, ඔබතුමා එහෙම කියනවා නෙමෙයි. මම දන්නවා නියාමනය පිළිබඳව ඔබතුමා එහෙම කිව්වේ නෑ. සමාජ මාධ්‍ය නියාමනය සඳහා කියලා වැඩ පිළිලක් දැනට සාකච්ඡා වෙමින් යනවා. මගේ පෞද්ගලික මතය මම කියන්නේ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශ්වාස කරන විදියට මේ ගෝලීය කරන වෙච්ච සමාජය අද අපේ රටේ විතරක් මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන පිරිස දිහා බැලුවම, ඒක ලෝක පරිමාණයෙන් බැලුවම අති විශාල සංඛ්‍යාවක්. එනිසා මේක දිහා බලන්නට ඕන දේශපාලන කෝණකින් නෙමෙයි. දැන් දර්ගා නගරේ ඉතාම අශීලාචාර කලබල සිදු වෙනකොට, කලබල වෙනකොට තමුනාසෙලා ඒක දිහා දැක්ක විදිය අතකරු ජනාධිපතිතුමා කෙන්‍යාවට ගිහිල්ලා කිව්වා, දිගන ඒ අශීලාචාර සිද්ධින් පාලනය කරගත්තේ සමාජ මාධ්‍ය සති දෙකක් වහලා කියලා. මම විශ්වාස කරන විදියට දැන් ඔබතුමාලා දර්ගා නගරයේ අශීලාචාරකම් මත වෙනකොට සමාජ මාධ්‍ය ප්‍රගතිශීලී දර්ගා නගරයේදී ඒ අශීලාචාරකමම දිගනම තු වෙනකොට සමාජ මාධ්‍ය ප්‍රතිගාමී. ඒතර වහන්න ඕන එක. ඒක තමයි කරන යෝජනාව. වහලා මේක විසඳන්නට ඕන. අපි හිතන්නේ ගරු නියෝජක තානායකතුමනි මැදිහත් වීමෙන් මිසක් වැසීමෙන් මේක විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ලෝකේ අපේ රටේ මේක දිහා බලන විදිය, අපේ රාජ්‍ය නායකත්වය, අපේ පාලකයෝ මේක දිහා බලන විදිය සහ දියුණු රටක දැන් ඇමරිකාවේ ජනාධිපතිතුමා ඔබාමා හිටපු ජනාධිපතිතුමා ගරු කතානායකතුමනි පෞද්ගලිකව ඔවුන් යනවා විශ්වවිද්‍යාලවල දේශන සඳහා ජනාධිපති ධූරයේ ඉඳිද්දී එතුම ගියා මට මතක විදියට ආකන්සස් විශ්වවිද්‍යාලද කොහෙද ගියාම ඇමරිකාවේ ජනාධිපතිවරයෙක් ශිෂ්‍යන්ට දෙන අවස්ථාවක් ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා ජනාධිපති ඔබාමා ජනාධිපතිතුමාගේ දේශනයෙන් පස්සේ එක ශිෂ්‍යෙක් නැගිටලා අහුව ප්‍රශ්නයක් ජනාධිපතිතුමාගෙන් මොකද ප්‍රශ්නේ එතුමා ඒ දරුව ඇහුවා Mr. President, if I want to be the president of this country someday, what would your best advice for me? ජනාධිපතිතුමනි මට මේ රටේ ජනාධිපතිවරයා වෙන්න අවශ්‍ය නම් අනාගත දවසක මොකද්ද ඔබතුමා මට දෙන අවවාදය උපදේශය? බරක් ඔබාම ජනාධිපතිතුමා මොකද කිව්වේ? ඔව් මුවකට මද හිනාවක් නගාගෙන කිව්වා It's simple, son. Just maintain your Facebook account. ඒ ඇමරිකාවේ ජනාධිපතිවරයා දකින විදිය. මේ අපේ ජනාධිපතිවරයා හෝ අපේ ආණ්ඩුව හෝ අපේ නායක දකින විදිය. එහෙනම් මම කියන්නේ ඉතාම ගෞරවයෙන්. තමනාසෙලා තරුණ ප්‍රජාවට ආදරෙන් මේ තීන්දුව ගම්මු. මේකට විවිධ මත තියෙන්න පුළුවන්. හැබැයි ලෝකේ දැන් සති දෙකකට ඉස්සෙල්ලා ලෝකේ බිලියන පතියෝ 10 දෙනා නම් කරා. කවුද ලෝකේ වඩාත්ම පොහොසත් 10 දෙනා කියලා? කවුද ලේකණේ ඉන්නේ? අංක 1 amazon.com, Jeff Bezos, 2 Microsoft, Bill Gates. ඒ ලේකණේ යන්නේ සකබර්ග්ලා දක්වා. 10 දෙනාගෙන් පළවෙනි 7 දෙනාම 10 දෙනාගෙන් 7 දෙනෙක් ලෝකේ බිලියන පතියෝ. amazon.com ඔගේ වත්කම් බිලියන 116යි බිල් ගේට්ස්ගේ 97යි එක්සත් ජාතික සංවිධානයේ පෞසේ අමතුමනි රටවල් 90ක මුළු ආර්ථික වටිනාකමට වඩා වැඩි මේ කෙනගේ ආර්ථික මේ 10 දෙනාගේ ආර්ථික වටිනාකම 90කට වඩා වැඩි ඒ නිසා මේ ලෝක පරිමාණයෙන් මේකට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා අපි ආදරෙන් ඒක කරන මිසක්ක අනුතරෙන් කරනවා මේක අවසන් කරන්න හදන්නේ අවසාන වශයෙන් මම ගම්නාසලගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මම කතා ආරම්භ කරනකට ඔබතුම ස්වභාවය හිටියේ නේ මේලාවේ තියෙන විල්පත්තුව ගැන ඔබතුමා එදා උත්තරයක් දුන්නා පුල් මුඩේ පිළිබඳ විශාල සංවාදයක් සමාජයේ ගොඩනැගිලා තියෙනවා ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරපු බව අනුර දිසානායක මැතිතුමා මම හිතන්නේ සභාවේ ප්‍රශ්න කරා අපි වඳුර ප්‍රශ්න කරා මම හිතන අද දවසේ නැවත ඔබතුමා පාවිච්චි කරන්න ඕන ඒ පිළිබඳ ස්ථිර මතය මොකද මිනිස්සු සැක කරනවා මිනිස්සු කරු කතානායකතුමනි සමාජ මාධ්‍ය අවසාන විනාඩිය මට දෙන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ වෙන කියාගන්න මගක් නැති වුනාම මේ පාර්ලිමේන්තුවේ මේ විවාදෙට තියෙන උනන්දුව පේනවාද මේක දිහා බැලුවම මම එකම එක කතාවක් ඔබතුමාට තප්පර 30ක සමාජ මාධ්‍ය එක්තරා තරුණෙක් එකයි තරුණන්ට විරෝධයක් ඔබතුමාගේ එල්ල වෙන්නේ එක දේශපාලඥයෙක් ගැන සඳහන් කරමින් කියනවා මට කරු කතානායකතුමනි එතුමා කියනවා මට අවුරුදු 50ක් 60ක් 70ක් ඉතිහාසයට ඇවිදගෙන යන්න පුළුවන් නම් ඉතිහාසය මට වෙනස් කරන්න පුළුවන් නම් ඒ තරුණයා සටහනක් දානවා මම කරන එකම දේ තමයි අහවලාගේ පියාට උපත් පාලන කුපුවක් ලබා දෙන එක කියලා කොණ්ඩමයක් ලබා දෙන එක තමයි මට අවුරුදු 70ක් බමුණ ඉතිහාසය ගමන් කරගෙන යන්න පුළුවන් නම් මම කරන එකම දේ කියලා. ඒතරම් තරුණ සමාජයේ විශ්වාසයේ බිඳ වැටීමක්, බංග වීමක්. මේ අපි ඔක්කොම ඇතුළුව මට එතනින් ගැලවෙන්න බෑ. මම දන්නවා මගේ ගෙදර ඇතුලේ තරුණ පුතුන් දෙන්නෙක් එක්ක මේ අර්බුදයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා. එසා ඒ ඉච්ඡා බංගත්වය අපේක්ෂා බංගත්වය මොට කරන්නේ නැතිවයි තමුනාසලා මේ කාරණාව තේරුම් ගන්නට ඕන බව පවසමින් මේ කාලය ලබා දීම පිළිබඳ නැවත ඔබට සුදුසුන්ත වෙමින් නියම වෙන බොහොම සුදී.
බොහොම සුදී. ඔබතුමා විනාඩි 5ක කාලයක් ගත හැකි ඉවත් වෙනවා ප්‍රේමරත්න ගරු මන්ත්‍රීතුමාගේ කාලෙන්. ගරු මනුෂ්‍ය නානාකර මැතිතුමා ඔබතුමාට විනාඩි 11යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ මාධ්‍ය විෂය සම්බන්ධයෙන් කතා කරන වෙලාවක වෘත්තීය මාධ්‍යවේදියෙක් විදියට ජීවිතේ ආරම්භ කරපු කෙනෙක් හැටියට මේ මාධ්‍ය සම්බන්ධයෙන් වචනයක් කතා කළ යුතුමයි කියා මම විශ්වාස කරනවා. මම ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම දල සලහප්පෙරුම අපේ හිටපු මාධ්‍යවේදියා සභාව අමතලා කතා බහ කරලා මාධ්‍යවේදීන් කීප දෙනෙක්ම මේ සභාවේ අද මාධ්‍ය ගැන තියෙන උනන්දුව නිසාම කරුණාර්ථ පරිවිතානල අපේ බුද්ධික පත්‍රණ මැතිතුමාලා සියලු දෙනා එකතු වෙලා ඉන්න වෙලාවේ මේ මාධ්‍යයේ අද නූතන භාවිතාව පිළිබඳව අපිට යම් විවේචනයක් තියෙනවා. මේ භාවිතාව පිළිබඳව යම් වෙනසක් ඇති වෙන්න ඕනේ කියන කාරණාව අද පාර්ලිමේන්තුවේදී ජනගත කරන්න ඕනේ කියන එක තමයි මම විශ්වාස කළේ. එදා අපි රටවල අපිට තිබුණු ඉතිහාසය අපිට තිබුණු ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියන මූලික කණු හතර කණු තුන උඩ තමයි ලිබ්ගල් තුන උඩ තමයි රටක් පාලනය සිද්ධ වෙන්නේ කියන කාරණාව කතා කළේ. නමුත් අද ජනමාධ්‍ය හතරවෙනි ලිබ්ගල විදියට හතරවෙනි පිලර එක විදියට ඉතාමත්ම බරපතල කාරණාවක් මේ රට ඇතුලේ සිද්ධ කරනවා. ඒක අද අපේ රටට විතරක් නෙමෙයි ලෝක සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ 2015 මැතිවරණයෙන් වෙනස් වෙනකොට මේ ආණ්ඩු ක්‍රමය පැවති ආණ්ඩුව වෙනස් වෙනකොට මේ රටේ මිනිස්සු ඉල්ලපු ප්‍රධාන කාරණාවක් තමයි නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව හිමිකම. මෙන්න මේ කියන මූලික මාතෘකා තමයි මිනිස්සු ඉල්ලුවේ. එහෙම නැතුව මිනිස්සු ඉල්ලුවේ නෑ කන්න බත් දෙන්න කියලා, එහෙම නැත්තම් සහනාධාර දෙන්න කියලා. එහෙම බැලුවනම් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි පහුගිය මැතිවරණයෙන් දිනන්න ඕනි. ඒ වෙලාවේ දීපු සහනාධාර ප්‍රමාණයට, ඒ වෙලාවේ බෙදපු සිල් රෙදි ප්‍රමාණයට, ඒ වෙලාවේ ITN එකේ දාපු ඇඩ් ප්‍රමාණයට ඒවල තමයි මුදල් ගෙව්වේ නෑ කියලා දැන් චෝදනා තියෙන්නේ. හැබැයි මිනිස්සු ඉල්ලුවේ ඒක නෙමෙයි. මිනිස්සු ඉල්ලුවේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ මාධ්‍ය නිදහස, මානව හිමිකම ඉල්ලුවේ. එතකොට මෙන්න මේ කාරණා ඉල්ලීමත් එක්ක රටේ ඇතිවෙච්ච වෙනසත් වෙනසෙන් පස්සේ මාධ්‍ය ආයතනත් පුරුදු වුණා, මාධ්‍ය සදාචාරයත් වෙනස් වුණා. මිනිසුන්ගේ අවශ්‍යතාවයේ මත මිනිසුන්ගේ ඒ කරුණු කාරණා එලි දක්වන්න, මිනිසුන්ට නිදහසේ භාෂණයේ දෙන්න ඉඩකඩ හම්බ වුණා. වෙනදා මාධ්‍යයේ පෙන්වන්න ඉඩකඩ නොතිබිච්ච රාජ්‍ය ආයතනවල ගැටලු එලිපිට කියන්න පුළුවන්කම ලැබුණා. ඇමතිවරු පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කරන්න පුළුවන්කම ලැබුණා. යම් යම් තීන්දුව පිළිබඳව ඕනෑ තරම් කතා කරන්න නිදහස ලැබුණා. ඒ ලැබුණු නිදහස සමහරු කියනවා වල්බූරු විදියට පාවිච්චි කරනවා කියලා. නමුත් ඒක නිදහස. ඒ නිදහස ලැබිලා තියෙනවා මාධ්‍යයට ඒ අවශ්‍ය කරන වපසරියේ සීමාවකින් තොරව මාධ්‍යයට අද මේ නිදහස හම්බෙලා තියෙනවා. මේ නිදහස හම්බ වෙනවත් එක්කම මාධ්‍ය විසින් සිදු කළ යුතු මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් මාධ්‍ය විසින් සිදු කළ යුතු වෙනස මාධ්‍ය හරහා සිද්ධ වෙනවද කියන කාරණාවේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ඒකට කොයිතරම් ඉඩක් හම්බ වෙනවද කියන කාරණාව, ඒකට ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන මිනිස්සුන්ට කොයිතරම් ඉඩක් එතන හම්බ වෙනවද කියන කාරණාව. දැන් අපේ දලස් සලහපෙරුම මැතිතුමා කතා කළා ITN එකේ සභාපතිවරු පස් වෙනයි, ලේක කෞසගේ සභාපතිවරු පස් වෙනයි, අදට අධ්‍යක්ෂක මණ්ඩල පත් කරපු නැති ආයතන තියෙනවා. බලන්න මේක මේ කාරණා සිද්ධ වෙන්න හේතුව මොකක්ද? මම විශ්වාස කරන විදිහට දලස් සලහපෙරුම මැතිතුමා හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක්. නමුත් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා වෙච්ච සිද්ධිය ජනාධිපතිතුමා ගත්තු තීන්දුව කියලා කිව්වට ඒක ප්‍රජාතන්ත්‍රවාද ප්‍රජාතාන්ත්‍රික තීන්දුවක් නොවන බව අද අධිකරණය, ජනතාව, පාර්ලිමේන්තුව මේ සියලු දෙනා සපත කරලා හමාරයි. මුළු ලෝකයේම කියලා ඉවරයි ජනාධිපතිතුමා ගත්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් කියන කාරණාව. ඒ තීන්දුවේ කොටස්කාරයෝ බවට එතුමන්ලා පත් වුණා වාසනාවකට. එතුමන්ලා පත් වෙලා ඒ සිද්ධ කරපු හානිය තමයි අද වෙනකන් මේ රටේ සිද්ධ වෙන්නේ. අද වෙනකම් බිලියන ගලින් ගණන් හැදුවොත් ට්‍රිලියන ගණනක පාඩුවක් මේ රටට සිද්ධ වුණා වගේම අවුරුදු ගානකින් රට ආපස්සට ගියා වගේම අදටත් රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස සකස් කරගන්නට ගැටලු තියෙනවා. ඒ ඇතිවෙච්ච කාල කන්නේ දින 52 කාලවකවානුවත් එක්ක. මේක තමයි දැන් නිවැරදි කරමින් යන්න වෙලා තියෙන්නේ. ආපස්සට ගිහිල්ලා දැන් ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ. රිවර්ස් එකට ගිහිල්ලා ආයෙත් ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සියලු කරුණු කාරණාවලට මේ සිද්ධ වෙන දේවල් වලට ඒ සියලු දෙනා වගකිව යුතුයි කියන කාරණාවත් මම මතක් කරනවා. දැන් 2015 පස්සේ පොරොන්දුනා වගේම RTI එක පුළුවන්කම ලැබුණා තොරතුරු දැනගැනීමේ පනත සභාගත කරන්න. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අද මාධ්‍යවේදියෙකුට සෝස් එක ගත්තු තැන හො කියන්නේ නැතුව ප්‍රවෘත්ති පළ කිරීමේ ඉඩකඩ අද හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ ලබාගත්තු සාධකයේ පිළිබඳව නොපෙන්වා කරුණ පිළිබඳව සත්‍යතාවයත් එක්ක වැඩ කරන්න මාධ්‍යවේදියාට නිදහස ලැබිලා තියෙනවා. ඒ සියලු නිදහස අද ආණ්ඩුවක් විදියට මේ මාධ්‍යවේදියාට ලබා දීලා තියෙනවා. අපි මේ නිදහසත් එක්ක කතා කරන්න ඕනි ප්‍රධාන කාරණාව තමයි ආචාර ධර්ම. එදා අපි ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ කටයුතු කරමින් 2015 කලින් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව සාකච්ඡා කළා. පුවත්පත් සඳහා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අද වෙනකොට සකස් කරගෙන තියෙනවා. විද්‍යුත් නාලිකාත් ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගනිමින් යනවා සහ ඒකේ භාවිතාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. නමුත් අපි කියන්නේ මේ ආචාර ධර්ම ඉතාමත්ම තදින් මේ නිදහස පැත්තක නිදහසේ සරිසරන්නේ නැතුව සොයන් වාරණයක් Taman විසින් දාගත්තු සොයන් වාරණයක් ඇතුලේ විද්‍යුත් මාධ්‍ය හැසිරිය යුතුයි කියලා මම අදහස් කරනවා. නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් ඒ ඉතාමත්ම සෝචනීය සිද්ධි අවස්ථාවේ නවසීලන්තයේ මාධ්‍ය හැසිරිච්ච විදිය ලෝක ජනමාධ්‍ය හැසිරිච්ච විදිය බැලුවාම කොයිතරම්නම් වර්ගවාදී අදහස් මතු නොවන විදියට ඝාතකයව පෙන්වන්නේ නැතුව ඝාතනයේ වෙච්ච උදවිය පෙන්වන්නේ නැතුව ඒ මාධ්‍ය වැඩ කටයුතු කළා. නමුත් අපේ රටේ මාධ්‍ය CCTV දර්ශන අරගෙන අර ඝාතකයව හිසේ පළඳගෙන ගියපු කැමරාවේ දර්ශන අරගෙන අපේ මාධ්‍යවල කිසිම හිරිකිතයක් නැතුව ඒවා පෙන්නුවා. අපි තවදුරටත් මේකමද අපි කරන්නේ? මේ ලෝකේ සදාචාරමත් වෙන්න හදනකොට අපි CCTV දර්ශනයෙන් හන්දියේ හැපෙන ඇක්සිඩන්ට් එක පෙන්වන එක නම් අපේ වැඩේ. තැන් තැන්වල මිනී මැරණේව දවසේ ප්‍රවෘත්ති ටික වෙනවනම් ප්‍රවෘත්ති නාලිකාවල අඬාඬ ප්‍රවෘත්ති නිවේදකයෝ මරණ පිළිබඳව මරණ දැන්වීම් කියවන තත්ත්වයට පත් වෙනවනම් ඒකද අපේ සදාචාරය. එතනටද අපි යන්නේ? එතනටද අපේ ගුණාත්මක භාවය තියෙන්නේ? ඒ නිසායි අපි කියන්නේ ඒ මාධ්‍ය සදාචාරයක් අපි අභ්‍යන්තරයෙන්ම සකස් කරගන්න ඕනි කියන කාරණාව. ඒ වගේම අපි දකිනවා අද දේශපාලනයේ පිළිබඳව මාධ්‍යවලට තියෙන්නේ අමුතුම තැනක්. අද තියෙන්නේ ප්‍රවෘත්ති කලාවක් නෙමෙයි, වොයිස් කට් කලාවක් තියෙන්නේ. යන තැන වොයිස් කට් එක, පන්සලට යනකොට, පල්ලියට යනකොට, කෝවිලට යනකොට, වෙන උත්සවයකට ගියාම උත්සවය ගැන කතා කරන්නේ නැහැ. නඩුවකට ගියාම නඩුව ගැන කතා කරන්නේ නැහැ. නඩුවට ගිහිල්ලා එළියට එනකොට අහන්නේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. මොකද්ද කරන්නේ ඊළඟට කියලා අහන්නේ. හැබැයි නඩුවේ කාරණාව පිළිබඳව, මොකද්ද නඩුවේ ප්‍රස්තුතිය පිළිබඳව, ඔබතුමා මොන නඩුවටද ගිහින් ආවේ කියලා කවදාවත් අපි අහනෝ දැකලා නැහැ. මේ බරපතල කාරණාවල නඩුවට යන්නේ. හැබැයි අහන්නේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. මාධ්‍යයට ලැජ්ජ නැද්ද කියලා මං අහනවා. මං කියන්නේ අපි මාධ්‍යවේදිය විදියට අද අපි හරි ලැජ්ජයි මේ මාධ්‍ය අද හැසිරෙන ආකාරය පිළිබඳව. ඇයි මෙතනින් එහාට යන්න බැරි? ප්‍රවෘත්තිය මොකද්ද එතන තිබිච්ච? නඩුවට ගිහින් එනකොට කැමරා ටික අරන් ගිහිල්ලා අහන්න ඕනේ මොකද්ද නඩුව? නඩුවේ මොකද්ද වෙලා තියෙන්නේ? හැබැයි ඒක අහන්නේ නැහැ. ඒක අහන්න කොන්ද නැහැ. ඒක අහන්න කොන්ද නැති කරලා තිනවා මාධ්‍ය ආයතන හිමිකාරයෝ. මාධ්‍ය ආයතන හිමිකාරයෝ අපේ මාධ්‍යවේදීන්ද තිබිච්ච කොන්ද කඩලා ඒක බරපතල ප්‍රශ්නයක් බවට අදපත් වෙලා තියෙනවා. අද මාධ්‍ය මුදලාලිකරණය වෙලා, මාධ්‍ය මුදලාලිකරණය වෙලා මාධ්‍ය වහල්භාවයට පත් වෙලා, දේශපාලන වහල්ලු බවට පත් වෙලා. ඇතැම් මාධ්‍ය මං කියන්නේ හැමෝම කියලා. හැබැයි එතනින් වෙනස් කරගන්න මොකක්ද කරන්නේ? එතනින් එහාට යන්න අපි මොකක්ද කරන්නේ? මුදලාලියාට ඕන විදියට තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට රටේ සංඛ්‍යාත භාවිතා කරලා, ෆ්‍රීක්වන්සි එක භාවිතා කරලා දේශපාලනය කරන්න ඉඩ දෙන්න පුළුවන්ද? ඒකද මිනිසුන්ගේ අයිතිය? මේ ෆ්‍රීක්වන්සි එක කියන්නේ මිනිසුන්ගේ අයිතියක්. මේ ෆ්‍රීකවන්සි එකේ අයිතිය Tamanට ඕන විදියට මුදලාලියට පාවිච්චි කරන්න දෙන්න බෑ. අද මාධ්‍ය අපි හිතනවා ඉතිහාසයේ ඉතාමත්ම සංදිස්ථානයක් සිද්ධ වුණා ගිය සතියේ. මේ පහුගිය දින කීපයේ ස්වර්ණවාහිනී ආයතනයේ පාලන අධිකාරිය විසින් මාධ්‍ය සේවකයින්ට තලල පෙළලා බරපතල විදියට සේවකයන්ව මර්ධනය කරලා වැඩ කටයුතු කරන්න ගියාම වසර කිහිපයක් ඇතුලේ බුරබුරා නැගිච්ච ඇතුලේ කැකෑරිච්ච ස්වර්ණවාහිනී සේවකියන්ගේ පීඩනය පහුගිය දවසේ පිට වුණා. ඒ පිට වෙලා මාධ්‍ය සේවකියෝ විදියට ඒ වෘත්ති අරගලයේ ජයග්‍රහණය පුළුවන් කරන්න පුළුවන්කම ලැබුණා. අපි ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන්ට අපේ ප්‍රණාමය පුද කරනවා. මාධ්‍ය අයිතීන් ආරක්ෂා කරන්න ඉස්සරහට ඇවිල්ලා ඒ අයිතීන් ජයග්‍රහණය කිරීම පිළිබඳව එයාලට අපේ සුභාශිංසනය අපි එකතු කරනවා.
ඔබතුමා තම විනාඩි දෙකක් තියෙනවා.
ඒ වගේම අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනි අද සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳව කතා වුණා. විල්පත්තුව පිළිබඳ කතා වුණා. විල්පත්තුව පිළිබඳව කතාව ඇත්තද බොරුද? විල්පත්තුව පිළිබඳව කතාව යථාර්ථයේ මොකක්ද? මේක ජාතික මාධ්‍ය වගකීම හරිද එළියට කියන එක? ඇත්තටම කැලේ කපලා තියෙනවද? ඇත්තටම රක්ෂිතේ කපලා තියෙනවද? එහෙම නැත්නම් මුස්ලිම් මිනිස්සුන්ගේ ගම්බිම් නැවත පදිංචි වීමක්ද සිද්ධ වුනේ? මේක ජාතික මාධ්‍ය වගකීමක් එළියට හෙළිදරව් කරන එක. එහෙම නැතුව රෙදිපිලි අලවි කරුවන්ගේ අවශ්‍යතාවයට අප්‍රේල් අවුරුදු කාලේ එනකොට මුස්ලිම් ව්‍යාපාරවලට යන්නේක වළක්වන්න තමන්ගේ සල්ලි වියදම් කරලා Facebook කැම්පේන් කරනවද කියලා එහෙම කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් දිගන සිද්ධිය ඇති වුණාම ජනාධිපතිතුමා කිව්වා වගේ මේක නවත්තලා Facebook එක නවත්තලා මේ ගැටලුව නිරාකරණය කරන්න සිද්ධ වුණා. හැබැයි අලුත්ගම මේ ඇතුළු සිද්ධි ගින්තොට වගේ සිද්ධිව වගේ ඇති නොවෙන්න එදා එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්කම ලැබුණා. මම දලසලහ පෙරම ඇතුමත් එක්ක එකඟයි. වාරණ දාන්න ඕනේ නැහැ. හැබැයි අපිට නියාමනයක් සොයන් මිනිස්සුන් ඇතුලෙන් එන්න ඕනි. ඇමරිකාවේ ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වෙන්න හොඳ Facebook account එකක් හදන්න ඕනි කියලා කියනා වගේම අපේ රටේ මිනිස්සුන්ට Facebook පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න ඕනි. Facebook පාවිච්චි කරන හැටි, ඒකේ භාවිතාවට තියෙන ඉඩකඩ, ඉඩ වගකීම, වගවීම තමන් අතේ තියෙන්න ඕනි. එහෙම නැතුව මේක භාවිතා කරන්න ගියාම තමයි මේ කාල කන්නිකම ඇති වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. අද වෙනකොට මේ කඩාවැටීම සිද්ධ වෙලා තියෙන්නේ. අද පත්තර වැහෙනවා, ගුවන් විදුලි වැහෙනවා, මේ සාම්ප්‍රදායික මාධ්‍ය මිනිස්සු ඈත් වෙමින් යනවා. මිනිස්සු අද ටැබ් එකට, iPhone එකට, iPhone එකේ නිවුස් බලන තත්ත්වයට මේ පත් වෙලා තියෙනවා. එතකොට සියලුම මේ කඩාවැටීමත් එක්ක මේකට උත්තර හොයන්න අපිට ඉස්සරහට සිද්ධ වෙනවා. අපේ මාධ්‍ය සේවකයන්ගේ අයිතීන් සම්බන්ධයෙන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මාධ්‍ය මිතුරන්ගේ වෘත්ති අයිතිවාසිකම් පිළිබඳව ඒ අයගේ රැකියා අවිනිශ්චිතභාවයක් දැන් ඇති වෙමින් පවතිනවා. පත්තර වැහිමින් යනවා, ගුවන් විදුලි වැහිමින් යනවා. මේවා පිළිබඳ රජයක් විදියට අපි යම්කිසි වැඩ පිළිවෙලකට යන්න ඕනි. එක්ව කතා කරගත්තු වැඩ පිළිවෙලකට යන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරන්නේ මේ රටේ ඇති වෙලා තියෙන එක පැත්තකින් මාධ්‍යකරුවෝ ආරක්ෂා කරගන්න ගමන් අනිත් පැත්තෙන් මාධ්‍ය සදාචාරය රැකගෙන මේ මාධ්‍ය වහල්භාවයෙන් මිදිලා, දේශපාලන වහල්භාවයෙන් මාධ්‍ය මිදිලා අපිට හෙට දවසේදී හොඳ ප්‍රවෘත්තියක් දකින්න පුළුවන්. හොඳ රටේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් දකින්න පුළුවන් මාධ්‍යයක් අද අපි දකින්න ඕනි. ධනාත්මක විවේචනයක් අපි දකින්නට ඕනි. ඒ සඳහා මේ මාධ්‍යකරණයේ ඉස්සරහට ගෙනියන්න අපේ මාධ්‍ය පවුලකින් පැවතෙන බොහොම නිහතමානී, බොහොම විනයගරුක හැකියාවක් තියෙන අපේ රුවන් විජේවර්ධන මැතිතුමාට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා සුභාශිංසන එකතු කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.